yo creo que ya me la voy.
පිළිගැනදී පිළිගැන්වීම කරු මුදල් අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍ය.
කරු කතානායකතුමනි 2017 සහ 2019 වර්ෂ සඳහා සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ක සභාව වෙත යොමු කළ යුතුය යෝජනා කරමි.
කාර්ක සභාව වාර්තා පිළිගැන්වීම මුදල් කඳුනාද කාර්ක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපමැතිතුමා.
කරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2022 අංක 1 දරණ පරිපූර්ණක ඇස්තමේන්තුව සහ 2020 අංක 7 දරණ විසර්ජන පනතේ 8 වගන්ති යටතේ යෝජනා සම්මන්ත්‍රණයෙන් සම්බන්ධයෙන් වූ කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම වාසුදේව නානායක්කාරමැතිතුමා. ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, කඩවත පහළ බියන්වල පින්තාලිය පාර අංක 392 කේ දරණ ස්ථානයේ පදිංචි නාගොඩ ගමගේ ධනපාල මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු දිලුම් අමුණගම මැතිතුමා. ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, නිවිදිගල කලවාන පාර අංක 16 දරණ ස්ථානයේ පදිංචි MSK සිවාදන මහත්මියෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රසේ රෝහිණී කුමාර විජේරත්න මැතිණිය අධ්‍යාපන ඇමතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු රෝහිණී කුමාර විජේරත්න ගරු මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නවලට පිළිතුරු අයන්න එක පිළිතුර වර්ෂ 2015 සිට මේ දක්වා පරීක්ෂණ කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන අනුමත කර ඇති විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සංඛ්‍යාව 2501. අයනේ 2 පිළිතුර ඔව්. 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා පරීක්ෂණ කටයුතු කිරීම සඳහා ප්‍රතිපාදන අනුමත කර ඇති එක් ආචාර්යවරයාගේ නම සහ සේවා ස්ථානය ඇමුණුම 1 සිට 7 දක්වා සඳහන් කර ඇත. විශාල ලිපි උණුවක් තියෙන්නේ, මම ඔබතුමාගේ පරිශීලනයට ඒ ටික දෙන්න පුළුවන්. ආයන්න අනුමත කරන ලද ප්‍රතිපාදන 2015 දී මිලියන 236,589,989, 2016 මිලියන 502,596,490, 2017 මිලියන 395,208,197, 2018 මිලියන 404,091,502, වර්ෂ 2019 මිලියන 326 3,825, 2020 මිලියන 164 527,617, 2021 මිලියන 403 357,832. 2
පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ගුරු පුරප්පාඩු සහ
සමා වෙන්න 2500
රෝහිණීගේ ප්‍රශ්නේ කියලා වෙනම රෝහිණී කෙනෙක්ගේ ප්‍රශ්නයක් කියනවා
දැන් 260 නේද ප්‍රශ්නේ
මං අහන්නේ ජාතික පාසල් සංඛ්‍යාව ඒවා පළාත් මට්ටමේ
නෑ හරි හරි ඉනි
2260
ප්‍රශ්නේ අංකේ මාරුලා සමා වෙන්න 2260 නේ ඔබ ඔබතුමිය ඇහුවේ නේද අයන්න එක ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව සහ පළාත් පාසල් සංඛ්‍යාව වෙන වශයෙන් කොපමණද ඒකනේ පිළිතුර ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබූ ජාතික පාසල් සංඛ්‍යාව 374 කි පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ පළාත් පාසල් 22ක් මේ වන විට ජාතික පාසල් ලෙස උසස් කර ඇත ඒ අනුව මේ වන විට ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396 කි පළාත් පාසල් සංඛ්‍යාව 9590 කි දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර ජාතික පාසල පවතින ගුරුපුරු අප්පාඩු 1/2016 චක්‍රලේඛය 90 ජාතික පාසල පවතින ගුරුපුරු අප්පාඩු සංඛ්‍යාව 5 පරිදි වේ සිංහල මාධ්‍ය අනුමත 27974 තත්ත්ව ගුරු සංඛ්‍යාව 29277 අතිරික්ත ගුරු සංඛ්‍යාව 1283 දමිල මාධ්‍ය අනුමත ගුරු සංඛ්‍යාව 7488 තත්ත්ව ගුරු සංඛ්‍යාව 7371 ඌණ ගුරු සංඛ්‍යාව 117 ඉංග්‍රීසි මාධ්‍ය අනුමත ගුරු සංඛ්‍යාව 2602 තත්ත්ව ගුරු සංඛ්‍යාව 2812 අතිරික්ත ගුරු සංඛ්‍යාව 210 එකතුව අනුමත ගුරු සංඛ්‍යාව 38084 තත්ත්ව ගුරු සංඛ්‍යාව 39460 අතිරික්ත ගුරු සංඛ්‍යාව 1493 ගුරු වර්ග අනුව ඌණ ගුරු සංඛ්‍යාව ගුරු වර්ග අනුව 117 6/2021 චක්‍රලේඛයට අනුව ජාතික පාසල පවතින ගුරු පුරප්පඩු සංඛ්‍යාව මම උළු ගාන කියන්නම් අනුමත සංඛ්‍යාව 43030 තත්ත්ව ගුරු සංඛ්‍යාව 39460 ඌණ ගුරු සංඛ්‍යාව 3570 පළාත් පාසල් 1/2016 චක්‍රලේඛයට අනුව පළාත් පාසල පවතින ගුරු පුරප්පඩු සංඛ්‍යාව 5 පරිදි වේ දකුණු පළාත අනුමත 22104 තත්ත්ව ගුරු සංඛ්‍යාව 25525 අතිරික්ත 421 සබරගම 21169 තත්ත්ව ගුරු සංඛ්‍යාව 21393 අතිරික්ත 224 මධ්‍යම පළාත 27714 තත්ත්ව ගුරු සංඛ්‍යාව 27828 අතිරික්ත 114 උතුරු මැද පළාත අනුමත 16470 තත්ත්ව ගුරු සංඛ්‍යාව 14287 ගුරු වර්ගානුව 201 අතිරික්තයක් තිනෝ ඌනතාවයේ 2383 උතුරු පළාතේ 18286 අනුමත තත්ත්ව 16726 ඌන 1560 බස්නාහිර 35147 තත්ත්ව ගුරු සංඛ්‍යාව 33959 ඌන 1188 ඌව පළාත 17668 තත්ත්ව 16768 ඌන 900 නැගෙනහිර 21261 තත්ත්ව ගුරු සංඛ්‍යාව 18643 ඌන 2618 මේ අනුව 8000කට ආසන්න සංඛ්‍යාවක ඌනතාවයක් තියෙනවා ඊළඟට එක එක පළාත අනුව මට තවදුරටත් විස්තර ටික දෙන්න පුළුවන් ඒ ටික විශාල සටහනක් තියෙනවා මම අර සාරාංශය තමයි කියුවේ ඊළඟ ප්‍රශ්නයට පිළිතුර 2018-19 හා විශ්ව උපාධිධාරි යෝජනා ක්‍රමය යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති වයස අවුරුදු 35ට අඩු ගුරු වෘත්තිය සඳහා කැමැත්ත පළ කර තිබෙන උපාධිධාරීන්ගෙන් ආයුධපත් කැඳවා පුරප්පාඩු 22000ක් බඳවා ගැනීමට අනුමැති මණ්ඩලය අනුමැතිය ලැබී ඇත ඒ අනුව බඳවා ගැනීම සඳහා කටයුතු කරන අතර සුසු නිලාරින් තෝරාගෙන පුහුණු කර අදාළ පුරප්පඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ. අවසාන ප්‍රශ්නය අදාළ නොවේ.
ගරු කතානායකතුමනි මම හිතනවා ඔබතුමාට පැහැදිලි ඇති සමහර පළාත්වල අතිරික්තයකුත් සමහර පළාත්වල ඌනතාවයකුත් විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. ඉතින් ඒකට එක හේතුවක් හැටියට අපිට දකිනවා විධිමත් ගුරුමාරු ප්‍රතිපත්තියක් නැතිකම ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය තියෙනවා. අපි පහුගිය යහපාලන කාලයේ ආංශික අධීක්ෂණ කමිටුවලදී ගුරුමාරු ප්‍රතිපත්තියක් සකස් කරලා තිබුණා. මම ඔබතුමාගේ අවධානය ඒ සඳහා යොමු කරනවා. සොයලා බලලා ඒක නැවත ක්‍රියාත්මක කරනවා නම් දැන් අපිට මේ වෙනකොට තියෙනවා රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩි කියලා. එතකොට අලුතින් බඳවා ගැනීම මේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක සිද්ධ කරගන්න පුළුවන් ද පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන නිසා. එනිසා ඔබතුමාගේ අවධානය ගුරුමාරු ප්‍රතිපත්තිය වෙත යොමු කරන අතර මොකද අපේ වගේ දුෂ්කර පළාත්වල ලොකු හිඟයක් තියෙනවා ගුරුවරුන්ගේ. එතකොට ඒ ළමයින්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබතුමාගේ අවධානය ඒකට යොමු කරනවා. ඒත් එක්කම මේ වෙනකොට ජාතික පාසල් බොහෝමයක විදුහල්පතිවරු ඉන්නේ වැඩ බලන විදුහල්පතිවරු. ඔබතුමා ඒ සඳහා විධිමත් විදුහල්පති පත් කිරීම සඳහා ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක මම දැනගන්න කැමතියි.
තුමිය, ඇත්ත වශයෙන්ම මේ ජාතික පාසල් සංඛ්‍යාව 374යි. මේකට 22 කරනවා 396යි. දැන් අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ පළවෙනිදා වෙනකොට පාසල් වර්ගීකරණය හඳුන්වා දෙන්න. අපි කවුරුත් දන්නවා අපේ රටේ දැනට තියෙන වර්ගීකරණය මේ ක්ෂේත්‍රයේ කෙනෙකුට මිසක් තේරුම් ගන්න බෑ. 1AB 1C type 2 type 3. දැන් ඔක කිව්වට ඔය ක්ෂේත්‍රින් නැහැ මිසක් අනිත් අයට තේරෙන්නේ නැහැ. ලෝකයේ පිළිගත් ක්‍රමය තමයි ප්‍රයිමරි, ජූනියර් සෙකන්ඩරි, සීනියර් සෙකන්ඩරි. ඒ නිසා එකෙන් අදහස් කරන්නේ දැන් අපි තුමු උදාහරණ වශයෙන් රාජකීය විද්‍යාලයේ ගරු අගමැතිතුමත් ඉන්නවා. මේක තුනකට කඩන්නේ නැහැ. මේක ප්‍රයිමරි එකට වෙනම ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට. ජූනියර් සෙකන්ඩරි ඉන්නවා, සීනියර් සෙකන්ඩරි ඉන්නවා, ඕවරෝල් ප්‍රින්සිපල් කෙනෙක් ඉන්නවා. එතකොට අපිට මේ පරිපාලනයේ යථාවිදිහට පාත්වන්න පුළුවන්. ඒ පුරප්පාඩු සංඛ්‍යාවත් ගණනය කරමින් අපි ජනවාරි මාසෙ වෙනකොට මේ ඌන ගුරු මේ විදුහල්පති සංඛ්‍යාව පුරවනවා. මේකට තව ඈඳුණු ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. අධ්‍යාපන පරිපාලන සේවයේ 620ක පුරප්පාඩු ගොන්නක් ගොන ගහලා තිනවා මාස 3ක් තිස්සේ. දැක 700 වෙලා තිනවා. ඒ නිසා අපි දැන් මේ වෙනකොට කැඳවලා තිනවා ඇඳුම්පත්. අපි බලාපොරොත්තු වෙනවා තව සති දෙක තුනකින් විභාගය පවත්වලා මේ පිරිස බඳවා ගන්න. මේක තුල බහුතරයක් ඉන්නෝ ගුරු සේවයේ හිටපු අය. ඒතර අපිට කෙටි පුහුණුවකින් පුළුවන් ඒගොල්ලන්ව තනතුරු වලට පත් කරන්න. එතකොට මම හිතන්නේ මේ වර්ෂයේ අග වෙනකොට මේ ප්‍රශ්නේ සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වගේම අපි දැනුම් දෙනවා යම් පාසලක විදුහල්පතිරෙක් වර්ෂ සම්පූර්ණ වීම මත විශ්‍රාම යන්නේ නම් මාස 6කට කලින් මේක දන්නවා අපි. ඒතර අපිට සූදානම් වෙන්න පුළුවන් විදුහල්පතිවරයා ස්ථිර විදුහල්පතිවරයා විශ්‍රාම යනකොට ඒක පුරප්පාඩු පුරවන්න. ඉතින් ඒකට මම ක්‍රමවේදයක් හදනවා. මේ මට පොඩ්ඩක් කාලය දෙන්න.
ගරු ඇමතුමා, දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. දැන් පහුගිය කාලේ අපි දැක්කා ජාතික පාසල් 750 ගානක් මං හිතන්නේ. ඔව්, අර පළාත් පාසල් මම දන්නවා ඒවා මේ වෙනකොට බෝඩ් එකටත් ගේට්ටුවටත් පමණක් සීමා වෙච්ච ජාතික පාසල් තියෙන්නේ. ඒ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන ගම මම ඔබතුමාට සුබපතනවා. අධ්‍යාපන ඇමති ධුරය ඔබතුමාට ලැබීම සම්බන්ධයෙන් මොකද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔබතුමා ලොකු කාර්යභාරයක් කරපු නිසා මට දැනගන්න කැමතියි. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සකස් වෙනවා නම් මේ රටේ මිනිසුන්ට අයිතියක් තියෙනවා ඒවා මොනවද කියලා දැනගන්න. මොකද කීප දෙනෙක් එකතු වෙලා හදන දේ දරුවන්ට දෙනකොට තමයි අපි දන්නේ, ගුරුවරු හැටියට දන්නෙත් මේක මේ විදිහට එන්නේ කියලා. නමුත් මම ඔබතුමාගෙන් අහනවා මේ පිළිබඳව ජනතාවගේ මත විමසුමක් කරලා. ඇත්තරම අපේ රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය දැන් යල්පැන ගියපු අධ්‍යාපන ක්‍රමයක්. ඒක අපේ රටටවත් ලෝකෙටවත් ගැලපෙන දෙයක් නෙවෙයි. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා ඒක සම්බන්ධයෙන් කො මේ පාර්ලිමේන්තුවට විවාදයක් ගේන්න, සමාජයේ දැනුවත් කරන්න මාධ්‍ය මගින් මෙන්න මේවා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඒවට අලුත් යෝජනා තියෙනවද කියන එක මම ඔබතුමාට පැහැදිලි කිරීමක් වශයෙන් සහ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරමින් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාට දෙවෙනි අතුරු ප්‍රශ්නය අහන්න ලබන්නේ.
ගරු කථානායකතුමනි, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ගරු මන්ත්‍රීතුමිය ඉදිරිපත් කළේ. අපි කවුරුත් පිළිගන්නවා මම හිතන්නේ සියලු දෙනාම පාහේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් විය යුතුයි කියලා. අපේ අධ්‍යාපන ක්‍රමය සංසන්දනාත්මකව බැලුවොත් අපි ෆින්ලන්තය වැනි ලෝකයේ ඉහළම මට්ටමේ තියෙන අධ්‍යාපන ක්‍රමයක්. කලාපීය වශයෙන් ගන්නවා නම් සිංගප්පූරුව, ඉන්දියාවේ අලුත්ම අධ්‍යාපන ප්‍රතිපත්තිය 2020 මේ කොවිඩ් එකත් පටන් ගත්තාන් පස්සේ. ඒක ඒ තුනම පරිශීලනය කළා අපි හදලා තිනවා මේ සාමාන්‍ය සටහනක්. මම ඔබතුමිට දැන් දෙන්නම් ඒක. අපි සැලසුම් කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අපිට නැවත රීෂෙඩියුල් කරන්න වෙලා තියෙනවා. ඒකට හේතුව මේ කොවිඩ් 19 නිසා වසර එකමාරක් අධ්‍යාපනය අහිමි වීමත් ඊට පස්සේ මතුවෙච්ච ප්‍රවාහන ප්‍රශ්න සහ මේ ප්‍රශ්නත් එක්ක හැබැයි ගොඩක් කල් නෙවෙයි දැන්ට කරගෙන යන්නේ මූලික වැඩ කටයුතු පමණයි. ඒක එක තැනකට එනවා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ මාසයේ දෙක තුලදී. දැන් මේ වෙනකොට අපි මේ වෙබ්සයිට් එකක් දාලා ඒක ප්‍රසිද්ධ කළාම ඒකට 2600ක් යෝජනා ආවා. පාසල් වලින් ආදි ශිෂ්‍යයන්ගෙන් විශ්වවිද්‍යාල ප්‍රජාව සාමාන්‍ය ප්‍රජාවෙන් ඒක විග්‍රහ කරලා බැලුවාම යෝජිත ප්‍රතිසංස්කරණයට බොහෝ දුරට ගැලපෙනවා. හැබැයි ඒක ගරු මන්ත්‍රීවරු දැනගන්න ඕනේ. මහජන නියෝජිතය හැටියට මම වැඩමුළුවක් මෙහි තියෙනවා. උපදේශකාරක සභාවටත් ඉදිරියේදී ඇතිකිරීමට බලාපොරොත්තු වන ආංශික කාරක සභාවටත් මම ඒ සීලු කරුණු ගේනවා. මම බලාපොරොත්තු වෙන ඔබතුමියගේ සක්‍රීය දායකත්වය. අපේ විපක්ෂ නායකතුමාත් ඉන්නවා මේ නේද? රෝහිණි කවරත් මැතිනියට බොහොම පළපුරුද්දක් තියෙනවා මේ අධ්‍යාපනය පිළිබඳව. එතුමියම කරුණා කළා ඒකට දාන්න. ආංශික කාරක සභාවටයි උපදේශක කාරක සභාවටයි විශාල කන්ට්‍රිබියුෂන් එකක් දෙන්න පුළුවන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුල. නෑ දැන් අලුතින් දානවා. හයයිනි තියෙන එක වැඩි කරනවා නේද අගමැතිතුමනි? නෑ ඒක ස්ටෑන්ඩින් ඕඩර්ස් වෙන සංශෝධනය කරන්න විතරයි තියෙන අයිත් ඇති කියලා. නෑ නෑ මේ දැන් මේ අගමැතිතුමනි පටන් ගත්තේ මේ මේ යහපාලනේ කාලේ ආංශික ආරක සභා. දැන් එතුමාට උනන්දුව තියෙනවා ප්‍රධාන ක්ෂේත්‍ර කීපයකට ආංශික ආරක සභා ගේන්න. ඉතින් අධ්‍යාපනත් එක ක්ෂේත්‍රයක්. ගේනවා. නෑ නෑ ඒක ඒක ලොකු දෙයක් නෙමෙයි. ස්ථාවර නියෝග සංශෝධනය කරලා ගේන්න පුළුවන්.
ආංශික අධීක්ෂණ කාරණාව දැන් ඔබතුමා අදේටම මේ ක්‍රියාත්මක කරනවද?
ඔව්.
අදේටම
ඒක ඒක මූලික
සැලසුම් ඔබතුමා දැන් මාස ගානක් තිස්සේ කියනවනේ කරනවා කරනවා කියලා.
හරි ඉන්නේ ඉතින් කරලා දෙන්න.
මේ ගරු කතානායකතුමනි මේ ගැන ඔබතුමා දන්නවා මං හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයා එක්ක සාකච්ඡා කරා. පළවෙනි රැස්වීම අද තියෙනවා. අද උදේ එතුමා ගෙදර තියෙනවා.
ඔව් උද්දීකපති මහත්මයා.
ගරු අධ්‍යාපන මහත්මනි ඔබතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය අහන ගමන්ම ඔබ මේ මේ ඔබතුමා රටවල් ගණනාවක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවත් එක්ක කතා කරා. මට මතකයි 1982 රනිල් වික්‍රමසිංහ මහත්මයා එවකට අධ්‍යාපන ප්‍රතිවරයා වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරද්දී එවකට සමාජවාදී රාජ්‍යයක් විදිහට තිබුණු ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය. නැත්තම් කවුරුත් දන්න විදිහට කිව්වොත් නැගෙනහිර ජර්මනියනුත් සමහර අදහස් ගත්තා. ධනේශ්වර හඬුවක් වුණා. ඉතින් ඒ නිසා ලෝකේ තියෙන මේ අධ්‍යාපන සිස්ටම්ස් හැම එකක්ම අධ්‍යයනය කළ ලංකාවට ගැලපෙන එක ගන්න කියන ගමන් මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය දිනේෂ් ගුණවර්ධන මහත්මයාත් කැබිනට් පේපර් එකක් දාලා නැවතුණා. ඉන් පස්සේ රමේෂ් පතිරණ මහත්මයාත් කැබිනට් පේපර් එකක් දාලා නැවතුණා. මට ආරංචි දැන් ඔබතුමාත් කැබිනට් පේපර් එකක් දාන්න යනවා කියලා මේ අග්‍රහාර. දැන් දෙසැම්බර් මාසෙන් පස්සේ ගෙවීම් කරලා නැහැ අංක 1. දැන් මම මේ කාරණේ දැනගත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයට කතා කරා. මොලේ පිළිකාවක් පළවෙනි වරට ඇවිල්ලා අග්‍රහාර රක්ෂණයෙන් ප්‍රතිලාභ ගත්ත පාසල් දරුවෙක් ගරු කතානායකතුමනි දැන් ඒ අවුරුද්දේම ආයතනයක් කරනවා නම් ලක්ෂ 15ක සීලින් එකක් තියෙනවා. හැබැයි දැන් ඒ අවුරුද්දේම නෙවෙයි දැන් ඒ දරුවට ආයතනයක් අර මොලේ පිළිකාව මතුවෙලා. ඉතින් දැන් ආපෞසරයක් මේ අග්‍රහාර රක්ෂණයෙන් බොහොම දිලිඳු දෙමව්පියෝ ආර්ථික ප්‍රශ්න තියෙන දෙමව්පියෝ දැන් ඒ දෙවනි සැරේට මේක කරගන්න ඒ අවුරුද්දම නෙවෙයි වෙනත් අවුරුද්දක. හැබැයි කරගන්න විදිහක් නැහැ 2012න් පස්සේ. මොකද එක රක්ෂණායකකින් අනිත් රක්ෂණායකට මාරු වෙන අර අන්තර්කාලීන වකවානුව තුළ මේ වන්දි දීමේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් දෙවන තුන්වෙනි කැබිනට් පේපර් එක ඔබතුමා හදනවා කියලා හිතනවා. ඉතින් ඒ නිසා අනුමතත් කරගත්තා. එතකොට මේ අර මොනම එක රක්ෂණායකකින් අනිත් රක්ෂණායකට මාරු වෙන කාලය තුළ කිසිම දරුවෙකුට අසාධාරණයක් වෙන්නේ නැද්ද?
11000ක් තියෙනවා එතන පිරිස. ඔව් ඒගොල්ලන්ට ලැබෙනවා 11000ක පිරිසක් අයදුම් කරලා තිනවා අග්‍රහ රක්ෂණේ. ඒ සියලු දෙනාටම ලැබෙන්න සලස්වන දැන් කැබිනට් පේපර් එක අනුමත වෙලා තින්න ගිය සතියේ.
පොත් බලනවා දැන් පොත් බලනවා හොඳයි. ගරු ඇමතුමනි
ඔව්
දැන් මේ ප්‍රශ්න ඇවැටීම තුළ ප්‍රශ්නයක් මත වුණා විදේශගත වීම රාජ්‍ය සේවකයන්. ඒකට පිළිතුර ලැබුණේ නැහැ. මම අහනවා දැන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ
නැ නැ මේ අදහපු ප්‍රශ්නවල
මේක විතුමා මිතුමේ මතු කරා දැන් රාජ්‍ය සේවයේ මෙතුමගේ අතුරු ප්‍රශ්නය තුළ ඇහුණා මම හිතන ඔබතුමාට ඇහුණේ නැහැ ඔබතුමා උත්තරයක් දිය යුතු වෙනවා මොකද රාජ්‍ය සේවයේ දැන් විදේශගත කිරීම සඳහා යම් සූදානම් කිරීම නිසා පාසල් ශ්‍රේෂ්ඨයේ ඉන්න රාජ්‍ය සේවකයෝ අද ඇහුවේ නැහැ
පොඩ පොඩ පොඩක් ඔබතුමාගේ ප්‍රශ්න මම උත්තර දෙන්නම් හැබැයි රෝහිණි කවිරත්නමැතිණිය අහපු ප්‍රශ්නේ ඔය කියන ප්‍රශ්නට අදාළ එකක් නෙවෙයි ඇහුවේ පාසල් වල ගුරු උනතාවය ගැන
ඔබතුමා වෙනම ප්‍රශ්න
තමයි වෙන්න මම ඊළඟ ප්‍රශ්නේ උත්තරය දෙන්න පුළුවන් නෑ නෑ මට තේරෙනවා ඔබතුමා යුතුය අර මම අර කලින් උත්තර දීගෙන ගියානේ වෙන ප්‍රශ්නයකට නෑ නෑ එතෙන්දී විදේශගත වෙච්ච දේශකෙන් ගැන ඇහුවේ ඒකට සම්බන්ධව අහන්න පුළුවන්
හරි
යම් තීන්දුවක් අරන් තියනවා විදේශගත වීම කියන කාරණා
මම කිව්වේ
නෑ නෑ මෙතුමේ කිව්වා ඔබතුමාට ඇහුනේ නෑ අන්සයිඩ් එක බලන්න මෙතුමේ කිව්වා ඒක ඉතින් වැදගත් කාරණයක් මොකද ඒක අනාවරණය කරගන්න ඕනේ ඒක පැහැදිලි කරගන්න ඕනේ විශේෂ රාජ්‍ය සේවකයෝ දැන් බලාගෙන ඉන්නවා රටේ යන විශේෂයෙන්ම අධ්‍යාපන ශිෂ්‍යයෙ ඉන්න රාජ්‍ය සේවකයා දැන් උත්සාහයක යෙදෙනවා කරු එමත්තුමනේ විදේශගත වීම සඳහා ඔබතුමා ඒ
විදේශගත වීම ගිහිල්ලා ෆයිල් 10ක් උතර අස්සම් කරන්න අනුමැතිද
ඒක තමයි
ඒ දිගටම එනවා අස්සම් කර කර දෙනවා
ඔව් ඉතින් මේකට දෙන්නෙකුට එක සැරේ කතා කරන්න බැහැනේ එමත්තුමාට එමත්තුමා
මේ
පිළිතුර දෙන්න
honorable speaker this is not a relevant question I can answer to any questions but the issue is this particular question is not relevant to
උත්තර answer ඔබට ප්‍රශ්න උත්තර දෙනවා ඉතින් ඔබතුමා අහන්න දැන් ඔබතුමාට අවස්ථාව දුන්නනේ
ගරු කථානායකතුමනි ගරු ඇමතුමනි දැන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය විදේශගත වුණා ඕන් යන්නේ මොන රැකියාව සඳහාද මීට වඩා වැඩි වැටුපක් ගන්න රැකියාවක්ද එතකොට ඔවුන්ගේ විශ්‍රාම වැටුප පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ඒ විශ්‍රාම වැටුප දෙීම සඳහා සූදානම් තියෙනවද ඒ විශ්‍රාම වැටුප සරලන වැටුපක් එක්ක ඔවුන්ගේ සේවා සුරක්ෂිතතාවයේ තියෙනවද විදේශගත කරලා එවැනි වැඩ පිළිවෙලක් එක්ක මේ රාජ්‍ය සේවකයෝ අධ්‍යාපන ශාස්ත්‍රයේ යවන්න සූදානමක ඉන්නවද කියලා අපි අහන්නේ
නෑ නෑ ප්‍රශ්නේ අදාළ
නෑ
ගරු ඔබතුමා
ගරු කථානායකතුමනි ගරු රෝහිණී කවිරත්න මැතිණිය අහපු ප්‍රශ්නෙට මම දුන්න පිළිතුරට හෝ ප්‍රශ්නෙට අදාළ නෑ හැබැයි එතුමිය කමෙන්ට් එකක් කළා එතුමිය ප්‍රශ්නේ අහද්දි ඒ නිසා මේකට ඔබතුමාට අවස්ථාව එනවා ඊළඟ ප්‍රශ්නට උත්තර දෙන්නකොට මම ඒකට උත්තරේ දෙන්නම්
ඔබතුමා එතනින් නතර කරා ප්‍රේමනාත් දොළොවත්ත මැතිතුමා ප්‍රශ්න අංක 2 රෝහණ මැතිතුමාගේ ඇසීමට
ගරු කථානායකතුමනි ප්‍රශ්නය අහනවා
ගරු කථානායකතුමනි එතුමාගේ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ නමුත් මං ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන
දීර්ඝ උත්තරයක්
කෙටි උත්තරයක් මොකද ප්‍රශ්න එතුමාගේ ප්‍රශ්නේ තිබෙන්නේ දුම්රිය සම්බන්ධයෙන් පසුගිය කාල පරිච්ඡේදය තුලදී වැඩ වර්ජනවල නිරත වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා පසුගිය කාලයේදී වැඩ වර්ජනවල නිරත වෙච්ච දුම්රිය ස්ථානාධිපතිවරු හා එහා සම්බන්ධ කරුණු 20ක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කරුණු 20 සම්බන්ධයෙන්ම යම් යම් පියවර ගෙන තිබෙනවා. මම උදාහරණ වශයෙන් කරුණු කීපයක් පමණක් සඳහන් කරන්නට කැමැති. ඉල්ලීම ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දිස්ත්‍රික්ක ප්‍රවාහන පරීක්ෂක සහකාර ප්‍රවාහන අධිකාරී තනතුරට බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම සහ දිස්ත්‍රික්ක ප්‍රවාහන පරීක්ෂක තනතුර බඳවා ගැනීම සඳහා තරඟ විභාගයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් සියලුම කරුණු රාජ්‍ය සේවා කොමිසම වෙත අනුමැතිය සඳහා යොමු කරලා තිබෙන අතර සහකාර ප්‍රවාහන අධිකාරී තනතුරට අදාළ බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කරලා තිබෙනවා. එකී බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනයක් නොමැති අතර මේ වන විට එම තනතුරට අදාළ පුරප්පාඩු වලින් විවෘත බඳවා ගැනීම් දෙකක් සහ සීමිත බඳවා ගැනීම් එකක් කරලා තිබෙනවා. 2. ජේෂ්ඨතාවය අනුව දුම්රිය ස්ථානාධිපති උසස්සීන් ලබා දීම ප්‍රමාද කිරීම සහ කුසලතාවය මත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති තරඟ විභාගයේ නොපැවැත්වීම සම්බන්ධයෙන් අදාළ සම්මුඛ පරීක්ෂණ අවලංගු කරලා තිබෙනවා තාක්ෂණික දෝෂයක් නිසා නැවත අයදුම්පත් කැඳවීම සඳහා රාජ්‍ය සේවා කොමිසම් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. 3. දුම්රිය ස්ථානාධිපති අධිපන්තියේ සීමිත තරඟ විභාගයේ පදනම මත උසස්සීන් ලබා දීම ප්‍රමාද වීම. අධිපන්තියේ බඳවා ගැනීම පරිපාටි අනුමත වූ පසු ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට අපේක්ෂා කරනවා. 4. තුන්වෙනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙවෙනි ශ්‍රේණියේ උසස්සීන් ලබා දීම සඳහා ප්‍රමාද වීම අදාළ උසස්සීන් ලබා දීම සඳහා නියෝජ්‍ය ගමනාගමන අධිකාරීන් වෙත හයදුම්පත් යොමු කරලා තිබෙනවා. පළවෙනි ශ්‍රේණියේ සහ දෙවන ශ්‍රේණියේ අවුරුදු 10ක් සම්පූර්ණ කළ 2005-2006 කණ්ඩායමේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස්වීන් නැවත රාජ්‍ය සේවා කොමිසම් විසින් සංශෝධනය කරන ලෙස දන්වා තිබීම. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙතින් උපදෙස් ඉල්ලා තිබෙන. ලැබෙන උපදෙස් අනුව ඒ කඩිනමින් විසඳන්න අපි ක්‍රියා කරනවා. 6. දුම්රිය ස්ථානාධිපති 3 සීමිත තරඟ විභාගය අදාළ තරඟ විභාගයේ 2019/8/24 දින පවත්වලා තිබෙනවා. 2020-03 දෙවැනි දින අයදුම්කරුවන් 21 දෙනෙක් බඳවගෙන තිබෙනවා ඒ අනුව. 7. අනිවාර්ය ස්ථාන මාරුවීම් හා නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම ස්ථාන මාරුවීම් නියමිත පරිදි ක්‍රියාත්මක කර අවසන් කරලා තිබෙනවා. 2021-01 පළවෙනි දින සිට ක්‍රියාත්මක වර්ගීකරණය මෙතෙක් අනුමත නොකිරීම අදාළ වර්ගීකරණ වාර්තාව අනුමැතියට 2020-03/28 වෙනි දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කරලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ඒ අනුමත කළ යුතුව තිබෙනවා. 9. පුහුණු පාසලේ පුහුණු අවසන් පරීක්ෂණයේ අසමත් වීම අනුව සහනයක් ලබා දෙන ඉල්ලීම කළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුවට මෙතෙක් විසඳුම් ලබා නොදීම. මේ කරුණට අදාළ රාජ්‍ය සේවා කොමිසම විසින් විමසා ඇති කරුණු සම්බන්ධයෙන් 2022-04/29 වෙනි දින පිළිතුරට යොමු කර ඇත. 10. දුම්රිය ස්ථානාධිපති බඳවා ගැනීමේ පටිපාටියේ සුදුසුකම උපාධියක් දක්වා සංශෝධනය කර අනුමත කිරීමට අවශ්‍ය කටයුතු සිදු නොකිරීම. රාජ්‍ය සේවා කොමිසම් සභාවේදී 2022-02/08 වෙනි දින පැවති සාකච්ඡාවේදී දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ පටිපාටියේ බඳවා ගැනීමේ සුදුසුකම උපාධිය දක්වා සංශෝධනය කිරීම යෝග්‍ය නොවන බවට නිර්දේශ කර ඇත. යනාදී වශයෙන් මේ කරුණු 20ටම පිළිතුරු තියෙනවා ගරු කථානායකතුමනි. මම මේ සභාගත කරනවා ඒ කරුණු 20ට ගෙන ඇති ක්‍රියාමාර්ග. එය අදාළ මන්ත්‍රීතුමාට පුළුවන් ඒ අදාළ පාර්ශ්වයන් වෙත හුවමාරු කර ගැනීම සඳහා. ඊළඟට එතුමා දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා, දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් සිදු කරන හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත් වූ අතර මගීන් විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අංශයේ ප්‍රධානීය වන නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන වෙත කර පැමිණිලි අනුව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන විසින් මේ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත පැමිණිල්ලක් සිදු කරලා තිබෙනවා. 2. එම පැමිණිල්ල හිටපු ප්‍රවාහන අමාත්‍ය දිනුම් අමුණුගම මැතිතුමා විසින් අදාළ හදිසි වැඩවර්ජනයට එරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. 3. ඉදිරියේදී මෙසේ විධිමත් දැනුම් දීමකින් තොරව යම් වෘත්තීය සමිතියක් මහා ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයේ හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන අවස්ථාවලදී ඉහත සඳහන් පරිදි කටයුතු සිදු කරන බව දැනුම් දෙන්නට තිබෙනවා. ගරු කථානායකතුමනි, අපි මේ වෘත්තීය සමිතිය හා ඒවායේ නායකත්වයන් ස්ථානාධිපතිවරුන් සේවක කාරකාදීන් කැඳවලා නායකත්වයට දැනුම් දුන්නා. මේ රටේ මගී ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවකට පත් වෙලා තිබෙන නිසා මේ ආර්ථික අර්බුදයේ හැමුවේ, ඉන්ධන අර්බුදයේ හැමුවේ මොනම හේතුවක් නිසාවත් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් එවැනි වර්ජනයක් නොකොට තිබෙන ඕනෑම ඉල්ලීමක් ඉදිරිපත් කරන්න අපි ඒට සාකච්ඡා කළා. සාකච්ඡාව සම්මන්ත්‍රණය තුළින් විසඳුම් ලබා දෙනවා කියන එක කිව්වා. හරි
හරි, බොහොම ස්තුතියි. රෝහණ දිසානායක මැතිතුමා
සෞඛ්‍ය විශේෂයෙන්ම දැන් මේ ප්‍රශ්නේ අහන්න ප්‍රධානම හේතුව තමයි දන්නවා මේ අයගේ වෘත්තීය අයිතිවාසිකම් රැකෙන්න ඕනේ. ඒකම මේ අය කරන සේවයට තුල ජනතාවගේ අයිතිවාසිකම් රැකෙන්න ඕනේ. ඒ වගේම ඒ කියන්නේ මේ මගියගේ අයිතිවාසිකම් රැකෙන්න ඕනේ. ඒ නිසා අපි එයාගේ නැවත වතාවක් ඉල්ලීමක් වශයෙන් කරනවා මේ පරිදි දැනුම් දීමකින් තොරව මේ වැඩ වර්ජනය කරන්න එපා කියන කාරණේ ඒ වෘත්තීය සමිතියගේ ඉල්ලන්න කැමැති. ඒකම ඔබතුමාගේ අහන්න කැමති ප්‍රශ්නයක් ඇටියට දැන් මේ තීරණ තත්ත්වය තුළ දුම්රිය තමයි අපිට ඉතුරුලා දෙන එකම මගී ප්‍රවාහන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙන. යම්මාකාරයේ මිල වැඩි කිරීමේ ප්‍රයත්නයක් තිබෙනවා. මොකද ජනතාව ඉතාමත් අමාරු අඩියක ඉන්නේ. දුම්රිය ගාස්තුත් වැඩිවීමේ යම් අවධානමක් තියෙනවද කියලා අහන්න කැමතියි.
දුම්රිය ගාස්තු කලින් ආසන වෙන්කර ගැනීමේ ගාස්තු වල වැඩිවීමක් පසුගිය කාලයේ සිදු කළා. ඔබතුමා මේ ගරු සභාවත් පිළිගන්නවා, රුපියල් 100 ගණනකට තිබුණ ඩීසල් ඉතා විශාල ලෙස මිල අධික වීම නිසා දුම්රිය ගමනාගමනයට දරන්න වෙන ඩීසල් වියදම අසාමාන්‍ය ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපි ඊයේ පෙරේදා මේ දිනවල මහන්සි වෙනවා, කොළඹ සිට යාපනයට සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරවන්න රාත්‍රී කාලයට. ඒ සඳහා ඉන්ධන සඳහා පමණක් ලක්ෂ 13ක් කොළඹ සිට යාපනයට ඉන්ධන සඳහා දරන්න සිද්ධ වෙයි. මගියෙක්ගෙන් රුපියල් 2000 බැගින් අය කළොත් සීඝ්‍රගාමී සුඛෝපභෝගී දුම්රියක් ධාවනය කරන්න 500 දෙනෙක් ගියත් ගමන් වාරයකට ලැබෙන්නේ ලක්ෂ 10යි. එතකොට ලක්ෂ 13ක් ඩීසල් වලට වියදම් කරලා ලක්ෂ 10ක් ලැබී මගින්ගෙන් ලබා ගත්තොත් එක ගමනකට පමණක් ලක්ෂ 3ක අලාභයක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමතියි, අපි දුම්රියට ගාස්තු පිළිබඳ පොදු ප්‍රතිපත්තියක් හදාගත්තොත් බස්රත මගින් අය කරන ගාස්තුෙන් හරි අඩක් දුම්රියේ ගාස්තුව කියලා. එතකොට බස්රතේකින් රුපියල් 100ක් වෙනවා නම් දුම්රියෙන් රුපියල් 50ට ධාවනය කරන වැඩපිළිවෙලක් ප්‍රතිපත්තිය හදා ගැනීම සඳහා සාකච්ඡාවක් කරන්න වෙනවා. නැතිනම් මේ ඉන්ධන පිරිවැය යටතේ දුම්රිය ධාවනය වැඩි කරන්න පුළුවන් කමක් නැති තත්ත්වයේ ඇති වෙන නිසා ඒ සම්බන්ධයෙන් අපි එවැනි ජාතික ප්‍රතිපත්තිය හදා ගැනීමේ වැදගත්කම මම මේ සභාවට දැනුම් දෙන්න
කැමැතියි.
විශේෂයෙන්ම දැන් අපි දන්නවා ප්‍රවාහනය කියන කාරණේ ගත්තාම රාජ්‍ය මැදිහත් වීම අවශ්‍ය වෙන්නේ ජනතාවට සේවයක් කරන්න. අපි දන්නවා පුද්ගලික බස් ගත්තත් පුද්ගලික ගමනාගමන ප්‍රවාහන ක්‍රියාවලිය ගත්තාම එයයි ලාභයක් ලබනවා. ඒක සාමාන්‍ය ක්‍රියාවලියක්. නැත්නම් එයාට ව්‍යාපාර පවත්වන්න බෑ. ඒකම රාජ්‍ය මැදිහත් වීම තුලත් රාජ්‍යයත් යම් ආකාරයේ ලාභයක් ඉපිර නැත්නම් රාජ්‍යයත් පවත්වාගෙන යන්න බෑ. හැබැයි ප්‍රවාහනය මේ වගේ දුම්රිය වගේ ප්‍රවාහන කාර්යය තුලදී මම හිතනවා යම් ආකාරයේ අපිට යම් සහනයක් ජනතාව වෙනුවෙන් කරන්න සිද්ධ වෙනවා. අකමැත්තෙන් හරි පහුගිය කාලේ පුරාවටම අපි ඒක සිද්ධ කරන් ගියා. හැබැයි ඒක යම් සීමාවක් තියෙනවා. ගරු අමාත්‍යතුනි, අපි දකිනවා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව සුවිශාල දේපළ ප්‍රමාණයක් තියෙනවා. ඒක විශේෂයෙන් මේ ප්‍රවාහනය කියන කාර්යය තුල පමණක් මුදල් ලිපීමට වඩා එහා ගිහිල්ලා මේ තියෙන දේපළ තුල ඔබට යම් හැකියාවක් තියෙනවා නම් යම් නව්‍යකරණ ව්‍යාපාර තුලට, ඒ කියන්නේ ඒ දේපළ වලින් සුපර් මාකට් වෙන දේපළ වලින් වෙන නව ආකල්ප මත පිහිටමින් යම් මුදල් ලිපීමක් කරන්න පුළුවන් නම් ජනතාව මත පටවන බර අඩු කරගන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියලා අපි අමාත්‍යතුමාගෙන් දැනගන්න කැමතියි. පහුගිය අවස්ථාවක මේ පාර්ලිමේන්තුවේ කල්තබීමේ විවාදයක් පවා තිබ්බා. මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළ වලින් නව ව්‍යාපාර අවස්ථා ඇති කරගන්න හැකියාවක් තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන්
අවශ්‍යයෙන් මේ පිළිබඳ ඔබතුමාගේ අදහස ගැන අපි කටයුතු කරනවා. එතුමා කියන දේ මම පිළිගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුව සතු වත්කම් දේපළ වඩා ඵලදායක ලෙස කාර්යක්ෂම ලෙස කටයුතු කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කරනවා.
ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා හන්ද
කතානායකතුමා, මේ වටිනා කාලේ මේක කතා සාප්පුවක් කියලා එළිය යන්නේ. දැන් මේ මට කියන්න දෙන්න. දැන් මේ එකම කණ්ඩායමක ඉන්න කට්ටිය මෙතුමා එයා බෝලේ උස්සනවා, මෙතුමා ඩෑස් ගන්නවා. මේ මේ දෙගොල්ලන්ට දෙගොල්ලන්ගේ මේ පොත් පිටු දිහාට ඉඳන් එපා. ඒවා කණ්ඩායම් රැස්වීම වල මේ ඒගොල්ලන්ට කතා කරගන්න කියන්නේ. මේ එයා බෝලේ උස්සනවා, මෙයා මේකට ඩෑස් ගන්නවා.
රෝහණි සනාගේ මෙතුමා ප්‍රශ්න
බමුණාස මොනවද කතා කරන්නේ? ඔතල්ලා දේවා ගැන කතා නොකර ඉන්න.
මෙතුමාලා කාලය ගැන අවදී
කතානායකතුමා ජනතාවගේ ප්‍රශ්නය කතා කරන්නේ.
අවධානය යොමු කරන්න හුඟක් හොඳයි කියලා මං කියන. හරි, සෞඛ්‍ය අමාත්‍යතුමා උත්තර දෙන්න ප්‍රශ්නෙට.
ගරු රෝහණ දිසානායක මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය A1 පිළිතුර, ජාතික රෝහල් සංඛ්‍යාව 2යි, ශික්ෂණ රෝහල් සංඛ්‍යාව 17යි. අයන්න 2 පිළිතුර, දිස්ත්‍රික්කයේ නම් ලැයිස්තුව මුනුම් එකමගින් දන්වා ඇත. ආ ප්‍රශ්නේ එක පිළිතුර මාතලේ දිස්ත්‍රික්කයේ ජාතික රෝහලක් හෝ ශික්ෂණ රෝහලක් ස්ථාපිත කර නොමැත. දෙක ආප්‍රශ්නය දෙක පිළිතුර 2021 ජූනි මාස 14 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි අමාත්‍ය මණ්ඩල තීරණයේ පරිදි මධ්‍යම පළාත් සභාව යටතේ පාලනය වූ මාතලේ දිස්ත්‍රික්කයේ මහරෝවල මධ්‍යම රජය වෙත පවරාගෙන තිබේ. ඈ ප්‍රශ්නයේ පිළිතුර පැන නොනගි.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරයෙන් මත ගරු ඇමතුමාගෙන් සාකච්ඡාවට භාජනය කරන්න කැමති. පසුගිය මාස 6කට ඉස්සෙල්ලා අපි මධ්‍යම රජයට පරා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදුණා. මාතරේ දිස්ත්‍රික් රෝහල මේ අනුව රෝහලේ ගුණාත්මක වර්ධනය තත්ත්වය වර්ධනය කර ගැනීම සමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මාතරේ දිස්ත්‍රික්කයේ තිබෙන ප්‍රධාන ජාතික රෝහලක් වශයෙන් මම ඇමතුමාටත් ස්තුති වෙනවා. ඇමතුමා මාතරේට ඇවිල්ලා රෝහල පරීක්ෂා කරලා පහුගිය දවසක යාම සම්බන්ධයෙන් මාතරේ රෝහලට තිබෙන ප්‍රධාන අඩුපාඩු ඒ නවීකරණය කර ගැනීම සඳහා මම මේ වෙලාවේ ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම එකින් එක කියන්න මයිගාව ඉස්සර තිබුණත් මම එකින් එක කියන්න සූදානම් වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්න ජනතාවගේ ප්‍රශ්න ගරු ඇමතුමනි, මාතරේ දිස්ත්‍රික්කයේ ජනතාව බලාපොරොත්තු වෙනවා ඔබතුමාලගෙන් ඇහිම විෂය අනුබද්ධව මේ පාර්ලිමේන්තුව තුළ අසා ගැනීම අපේ වගකීමක්, අපේ යුතුකම. ඒක කාටවත් විරුද්ධ වෙන්න බෑ. අපි මේ කතා කරනවා කියලා, සාකච්ඡා කරනවා කියලා කණ්ඩායම ඉන්න පුළුවන්, එක පක්ෂයක් වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුව තුළ තියෙන රටටම ඇහෙන්න, ජනතාවට ඇහෙන්න මේ ගැන කතා කරන්න. ඒ විෂය අනුබද්ධව මේ කතා කිරීම තමයි අපේ වගකීම. ජනතා නියෝජිත වශයෙන් ඒ දේ තමයි අපි කරන්නේ. ඒ දේ කරනකොට ඒකට කාටවත් විරුද්ධ වෙන්න දිනන නම් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේදී වැඩක් නැහැ. මේ උත්තරීතර ආයතනට ඇවිල්ලා කතා කරේ එහෙම අවස්ථාවක් නැත්තම්
කොහොමද ප්‍රශ්නේ හන්දක
මොනවද කියන්නේ?
අරුණා කරලා බාධා නොකර ඉන්න
තමුන්නාසල තමයි ඒක විනාශ කරලා තියෙන්නේ. සර් එස්කියුස් මී සර්,
මේ බාධා කරනවා.
අර කතානායකතුමනි මේක විනාශ කරලා තියෙන්නේ. මේකේ තියෙන ඒ ගුණාත්මක බව නැති කරලා තියෙන්නේ මෙතන.
කරුණාකරලා නිසද්ද වෙන්න
පුළුවන්. ගරු කතානායකතුමනි, ඇමතුමාගේ මම බලාපොරොත්තු වෙනවා.
ඔබතුමාගේ ප්‍රශ්නේ ආන්න
මම ඇහුවා ගරු කතානායකතුමනි.
ඔබතුමා උත්තර
දෙන්න. ගරු කතානායකතුමනි, ඔය පැත්තේ හිටියත් මං හිතන්නේ මත්රිවරුන්ගේ මූලික අයිතිවාසිකමක් තමයි යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන ප්‍රශ්න කිරීම. අදාළ අමාත්‍යවරයා ඒකට පිළිතුරු දීමත් අමාත්‍යවරයාගේ යුතුකමක්. මං හිතන්නේ ඒක දෙපැත්තට බෙදිලා මේක මේ ප්‍රශ්න මෙහෙමයි කාගෙන්ද අහන්න ඕනේ කියන එක අදාළ වෙන්නෙම නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේ හිටපු කෙනෙක් හැටියට බොහොම පැහැදිලිව දන්නවා මේ පාර්ලිමේන්තුවේ 225 ඕනෑම මන්ත්‍රී ඇමතිවරයෙක්ගෙන් යම් විෂයක් සම්බන්ධව විෂය සම්බන්ධව ප්‍රශ්න කිරීමේ අයිතියක් තියෙනවා. ඒක කොහෙන් දෙන්න කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ ගැන තමන්ට යම් කිසි විදිහේ ගැන ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක වෙනම ප්‍රශ්නයක් හැටියට නගන්න. ඒ නිසා මෙතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම මගේ යුතුකමක්. මම සූතිවන්ත වෙනවා ඔබතුමාට, විශේෂයෙන්ම ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ දැවෙන ප්‍රශ්න සම්බන්ධව ભેදයෙන් තොරව ඒ වඩා කාර්යක්ෂම කිරීමට ප්‍රශ්න ඇසීම ගැන මම සූතිවන්ත වෙනවා. ඒ ප්‍රශ්න ඇසීමෙන් තමයි අපත් ඇමතිවරුන් හැටියට ඒ සම්බන්ධව ඒ අදහස් ඉදිරිපත් කළා කරන්න පුළුවන් වැඩ කොටස කරන්නේ. ඉතින් මේ ඔබතුමාට බොහොම ස්තුතියි.
රණවීර මන්ත්‍රීව වාඩි වෙන්න. රණවීර මන්ත්‍රීව වාඩි වෙන්න. ප්‍රශ්නය අහගන්න ඉක්මනට. හරි එන ඊළඟ ප්‍රශ්නය වඩිවේල් සුරේෂ් මැත්තුමා.
ඔව්
හරි බොහොම ස්තුතියි. හරි මම
ස්තුතිවන්ත කතානායකතුමනි. ප්‍රශ්නය ආ එක
හරි
2019 වසරේ අනුමැතිය ලබා දුන් සංස්කෘතික මධ්‍යස්ථාන 16 පිළිබඳව
විමසන
2019 වසරේ කරු මන්ත්‍රීතුමා විසින් ඉල්ලුම් කර ඇත්තේ බහුකාර්ය මධ්‍යස්ථාන 40ක් පිහිටවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනයි. දිස්ත්‍රික් ලේකම් විසින් ප්‍රජා මධ්‍යස්ථාන 16ක් ඉදිකිරීම නිර්දේශ කර ඒ සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇත. ඒ අනුව 2019 වර්ෂයේ ප්‍රජා මධ්‍යස්ථාන 16 ඉදිකිරීම ව්‍යාකෘතිය අනුමත කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 102.75ක් ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෙත අනුමත කර ඇත. දෙක පිළිතුර ආ දෙක පිළිතුර සංස්කෘතික මධ්‍යස්ථාන සඳහා ඇස්ටිමේන්තු ඉදිරිපත් කර නැත. ඒ ප්‍රජා මධ්‍යස්ථාන 16ක් සඳහා ඇස්ටිමේන්තු ඉදිරිපත් කර ඇත. ආ තුන පිළිතුර සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම වැඩසටහන ක්‍රියාත්මක නොවුණු අතර බදුල්ල දිස්ත්‍රික්කයේ ලේකම්ගේ 2021/3/17 ලිපි අනුව එවකට පැවති ඉඩම් ගැටලුවක් හේතුවෙන් ප්‍රජා මධ්‍යස්ථාන ඉදිකිරීම ව්‍යාකෘතිය ක්‍රියාත්මක කර නොමැත. ආ එක පිළිතුර සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීමට ප්‍රතිපාදනය වෙන් කර නැත. ඒ ප්‍රජා මධ්‍යස්ථාන 16ක් ඉදිකිරීමේ මූලික කටයුතු සඳහා රුපියල් මිලියන 20.55ක් ප්‍රතිපාදන බදුල්ල දිස්ත්‍රික්ක ලේකම් වෙත 2019 වර්ෂයේ නිදාස් කර ඇති නමුත් ව්‍යාකෘතිය ක්‍රියාත්මක කර නොමැත. ආ දෙක පිළිතුර ප්‍රතිපාදන ලබා දීමට එවැනි වැඩසටහනක් මේ විදිහ ක්‍රියාත්මක නොවේ. ඈ පැන නොනගී.
ගරු කථානායකතුමනි, මට සමා වෙන්න මේ අපේ රටේ වෙලා තියෙන අපරාධය, අපේ රටේ මේක තමයි ප්‍රශ්නය. මම ගරු අග්‍රාමතුමා තමයි. එතකොට ජාතික ප්‍රතිපත්ති මුදලමත්තුමා මිලියන් 100ක් මට වෙන් කරලා දුන්නා. බදුල්ල දිස්ත්‍රික්කයේ වතු සහ ගම ආශ්‍රික තනවලට
මේ සෞඛ්‍ය මධ්‍යස්ථාන
හදන්න. ගරු කථානායකතුමනි, මේ 16ක්ම මුල්ගල් තියලා ප්‍රාදේශීය ලේකම් ඩිස්ත්‍රික් ලේකම් ඔක්කොමලා ඉඩම් වෙන් කරලා මගෙන් ඔක්කොම ડોකියුමන්ට් තියනවා ගරමත්තුමා. තියලා මුල්ගලුත් තියලා වැඩ පටන් ගත්ත එක මොනාරි හේතු ඉඩම් අත්පත් කරේ මම අත්පත් කරලා ડોකියුමන්ට්ස් දුන්නේ ජීයට. අපි ડિસ્ટ્રિક සංවර්ධන කමිටියෙත් මේක සම්මතලා ඔක්කොම වැඩිදි කරා. ඇඩ්වාන්ස් උත් කියලා කිව්වා. ඉඩම් වෙන් කරනකොට කොහොමද ඇඩ්වාන්ස් කියවේ? මිලියන 20ක්. මිලියන ඇඩ්වාන්ස් උත් කියලා වරලා මොනාරි හේතු එක මේ ඔක්කොම නවත්තලා වැඩ නවත්තලා දැන් ගරු මෛත්‍රීපාල සිස්සේර ජනරජතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ ෆොටෝ එක තියෙන්නේ. මේ බෝඩ එක තියෙනවා මුල්ගල් තියෙන ඔක්කොම පටන් ගත්තා. මේක වතුකර ජනතාවට මේක ලැබෙන්න ඕනේ කියලා වරලා රජයේ සේවකයෝ දේශපාලනයෝ වශයෙන් මේක නවතපු එක ජාතික අපරාධයක්. මේ රටේ මුදල් නාස්ති කරපු එක මේ රටේ සිලොන්ටි ඇඩ්‍රස් තියෙන වතුකර ජනතාව මාංශලා මේ රටේ කිසි ප්‍රශ්නයක් නැතුව ජාතිවාද ආගම් ભેදයක් යුද්ධයක් කරන නැති ජනතාවට වෙච්ච ජාතික අපරාධයක් මේක. ඒක නිසා මේකට හරි උත්තරයක් දෙන්න මේ පාර්ලිමේන්තුවෙන්. අයි මේ අපරාධ කරේ? අයි මේ අපරාධ කරේ? ගරු කරගමතුමා ඔබතුමා දීපු උත්තර නැත්නම් ඔබතුමාට රජයේ නේදාර දීපු උත්තර බොරුනේ. අගරමතුමා පට්ටපා බොරු. ඉඩම් නම් කරන්නේ කෙනෙක් බොරු. ඉඩම් නම් කරලා කොහමද මිලියන 20ක් ඇඩ්වාන්ස් වෙන් කරේ?
හරි ඔබතුමා ඉන්නේ දැන්
ප්‍රශ්න.
හරි
Wrong information. අපි එන්නේ අපි ඉන්නේ වතුකර ඉඳලා වගේ ඉන්නේ. මමයි සාක්ෂියකට. අයි බොරුතරතුරු දෙන්නේ පාර්ලිමේන්තුවට.
මේක සංස්කෘතික අමාත්‍යාංශයත් වතු අමාත්‍යාංශයත් අතරේ තියෙන ප්‍රශ්නයක්. අපි කිසිම අවස්ථාවකදී මන්ත්‍රීතුමා අහගෙන ඉන්නකෝ දැන් ඔබතුමා කියන්නේ අපි අහගෙන හිටියනේ. අපි කිසිම අවස්ථාවකදී වතු ජනතාවට කිසිම අසාධාරණයක් වෙන ආකාරයට කටයුතු කරන්නේ නැහැ. මෙතන දිශාපති විසින් ඉදිරිපත් කරපු ලියුමක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා. මේ ලියුම තියෙනවා මේකේ පසුබිම් වාර්තාවේ. ඒ නිසයි මම මේ කාරණාව කිව්වේ. ඉදම් ගැටලුවක් හේතුවෙන් ප්‍රජා මධ්‍යස්ථාන ඉදිකිරීමේ ව්‍යාකෘතිය ක්‍රියාත්මක කර නොමැත කියලා. ඔබතුමා කියනවා නම් මේකේ ගැටලුවක් තියෙනවායි කියලා මම සංස්කෘතික විෂය භාර ඇමතුමාව දැනුවත් කරලා මේ ගැන පරීක්ෂණයක් කරන්නලා ඔබතුමාට වාර්තාවක් ලබා දෙන්න මේ සභාවට වාර්තාවක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර සභාවේ අපේ වතු ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරනවා. ඒ අය නෑ මේ ආණ්ඩුවෙත් ඉන්නවා. ඒ නිසා ඒ කිසිම අවස්ථාවක අපි ජාතිවාදය ආගම්වාදය අවශ්‍යගෙන සංවර්ධන ව්‍යාපෘතික බලපකර ක්‍රියාත්මක කරන්න කටයුතු කළා නැහැ. ඉතිහාසයේ උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වුණාම උතුරු අසන්තයේ නැගෙනහිර නවෝදය කියන ව්‍යාපෘති ක්‍රියාත්මක කරා විතරක් නෙමෙයි වතු ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නත් හැමතිස්සෙම කටයුතු කළා තියෙනවා. ඔබතුමා ඔය කියන කාරණාව තුළ මිනිස්සු වෛරයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකයි මම කිව්වේ මේ ගැන පරීක්ෂණයක් කරන්න ඒ අදාළ විෂය භාර ඇමතුමත් එක්ක සාකච්ඡා කළා ඉදිරියේදී සභාවට වාර්තාවක් ලබා දෙන්න කටයුතු කරන්න.
හරි ගොමි සුටි තුෂාර ඉන්ද්‍රනිල් ලමර්සේන ඇමතුමා.
මේක ඔබතුමාට දීපු මේක කමිෂනක ගණ්ඩ ගිහිල්ලා මම එත්ත කියන්නම්. මේක ඩිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඒ සම්බන්ධ නිලධාරි කොමිෂන් පගායක වෙච්ච ප්‍රශ්නේ මේක. හරිද? ඒ නිසා කොමිෂන් පගා නිසා තමයි මේක කරේ. නෑ අපි 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 නම් කොමිෂන් පගා බොත්තල් නෑ. අපි අධ්‍යක්ෂකම පිරිසුදු අපි අධ්‍යක්ෂකම පිරිසුදුයි. අපි කොමිෂන් පගා බොත්තල් නෑ. නමුත් කොමිෂන් ගන්න කියන නිසා තමයි මේ අහිංසක ලක්ෂ දෙකක් ජනතාව රවට්ටලා තියෙනවා.
යම් නිලධාරියෙක් කොමිෂන් ඉල්ලලා මේ කටයුත්ත කරා කියලා මේක කෝපායකේදී නැ මෙතුමා කියන නිලධාරියෙක් කියලා මේක කෝපායකට අරගෙන මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා. What I said was it was in this the letter which I received here. So
right.
මට මේ කාරණාව පිළිබඳව මේක තමයි කියන්න තියෙන්නේ.